අද අපි ස්කයිල්ගේ පොඩ්කාස්ට් එක දැන් මේ වෙලාව වෙනකොට රෙකෝඩ් කරන්න පොඩ්ඩක් පරක් වෙලා ඉන්නේ. ඇත්තටම මේක සිද්ධ වුණේ අපි මේ පොඩ්කාස්ට් එක රෙකෝඩ් කරන තැන ළඟ පොඩි කාර් ඇක්සිඩන්ට් එකක් වෙලා තිබ්බා. මේ ඇක්සිඩන්ට් එකත් එක්කම අපි අද කතා කරන්න හිටපු මාතෘකාව පොඩ්ඩක් හිතුවා වෙනස් කරමු කියලා. මොකද අපිට මේ ළඟ දවසක අහන්න හම්බුණා අලුත් තාලේ ඇක්සිඩන්ට් එකක් ගැන. ඒ කියන්නේ සැටලයිට්ස් වල සැටලයිට්ස් දෙකක් එකට හැප්පිලා ලොකු ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. අපි අද හිතුවා ඒක ගැන ප්‍රධාන වශයෙන් පොඩ්ඩක් කතා කරන්න. මම හස්ත කන්නාරත්න, මම ස්කයිල්කේ නියෝජනය කරනවා.
මම තිලින හේනටිගල, මම ශ්‍රී ලංකා තාරකා විද්‍යා සංගමයේ.
මම අනුරාධ ජයතිලක, ස්කයිල්කේ වෙබ් අඩවිය වෙනුවෙන්.
ඇත්තටම මේ සැටලයිට්ස් හැප්පෙන එක ගැන අපිට ඇත්තටම අලුත් අත්දැකීමක්. මොකද මන්නම් කලින් මෙහෙම එකක් අහලා නැහැ. මේ වගේ කලින් වෙලා තියෙනවද? මේවා මොනවද? මොකද්ද මේ සැටලයිට්ස් දෙකේ ඇත්තටම සිද්ධ වුණේ මොකද්ද? මෙහෙම වෙන්න හේතු මොනවද?
ඕහසිත, මේ හැප්පුණු සැටලයිට්ස් දෙකම අපි කියනවා ලෝ ඇර්ත් ඕබිට් කියන වර්ගයේ සැටලයිට්ස් දෙකක්. මේක සිද්ධ වුණේ පෙබරවාරි 10 වෙනිදා ඇමරිකාවේ ඉරිඩියම් කියන ආයතනයට අදාළ ඉරිඩියම් 33 කියන සැටලයිට් එක සහ රුසියාවේ කොස්මොස් 2251 කියන සැටලයිට්ස් දෙක. මේ දෙක තමයි පෙබ්‍රවාරි 10 වෙනිදා උතුරු සයිබීරියාවේ කිලෝමීටර් 800ක් හෝ ඒට ආසන්න දුර ප්‍රමාණයකදී ඉහළ හසදී තමයි එකට ගැටුණා කියලා කියන්නේ. දැන් මෙහෙම දේවල් ඇත්තරම හසිත මීට කලින් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපිට මතකයි 1997 පමණ මේ වගේ දෙයක් සිද්ධ වුණා. පයි සැටලයිට් එක. අපි ස්පයි සැටලයිට්ස් කියලා කියන්නේ හොරින්, ඒ කියන්නේ ෆ්‍රාන්ස්යට අදාළ ස්පයි සැටලයිට් එක ගිහිල්ලා අහලා පහලා තියෙන වෙනත් රටක තියෙන දේවල් හොරින් බලන සැටලයිට් එක. දැන් මේ ස්පයි සැටලයිට් එක මේ විදිහට මේ විනාශ වෙච්ච එක ලොකු ප්‍රශ්නයක් වුණා ඒ කාලේ මේ ප්‍රංශයේ තියෙන ආරක්ෂක තත්ත්වයට. මේ දැන් අපි මේ මෑත කාලයේදී, කියන්නේ පෙබ්‍රවාරි 10 වෙනිදා සිද්ධ වෙච්ච සිද්ධියේදී මේ සැටලයිට්ස් දෙක එකට හැප්පිලා කොටස් ගණනාවකට කැඩුනා. දැන් මෙතනදී ඇත්තරම මේ හැමෝම බය වෙච්ච දේ තමයි මේ හසිත අපේ තියෙනවා අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානය අභ්‍යවකාශයේ රඳවලා තියෙනවා. ඒ වගේම වෙනත් සැටලයිට්ස් තියෙනවා දහස් ගණක් පෘථිවිය වටා කක්ෂගත වෙලා. දැන් මේ සැටලයිට්ස් දෙක හැප්පීම නිසා කැඩිච්ච කොටස් යම් හේකින් මොකක් හෝ හේතුවක් නිසා මේ අනෙක් වස්තුවල ගැටුණොත් එහෙම යම් කිසි ආකාරයක හානිදායක තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඉතින් මේ හැමෝම බය වෙච්ච දේ තමයි, විශේෂයෙන්ම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මේක ගැටුණොත් එහෙම මේකේ ඉන්න අපේ සයන්ටිස්ට්ලට ලොකු අනතුරක් වෙන්න පුළුවන්කම තිබුණා.
ඇත්තටම දැන් අපි දන්නවා මේ සැටලයිට්ස් ගමන් කරන්නේ එයාට ආවේනික වෙච්ච ගමන් පතයක. දැන් මෙහෙම වෙන වෙනම ගමන් පතවල ගමන් කරන සැටලයිට්ස් මේ එකට වැදෙන්න තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. ඒ වුණාට දැන් මෙහෙම හදිස්සියවත් මේ වගේ දෙයක් වෙන්න පුළුවන්ද? මේ වගේ කලින් මේ වගේ අනතුරු ඇඟවීමක් කරන්න මේ ක්‍රමයක් දැනට තියෙනවද තිලින?
දැන් මේක ඇත්තටම අපේ කලින් ඉඳන්ම සැටලයිට්ස් වල පාත් එක බලන්න හැම එහෙම සිස්ටම් එකක් තියෙනවා, මුලින්ම තිබ්බා. දැන් අපිට හිතන්න හසිත මෙහෙම එකක්, දැන් අපිට මොකක් හරි රිච් කන්ට්‍රි එකකට හරි නැත්නම් ප්‍රයිවට් කම්පැනි එකකට තමට සල්ලි තියෙනවා කියලා අපිට හරි සැටලයිට් එකක් ලොන්ච් කරන්න ඕන එහෙම කියලා එහෙම හැම කාටවත් එහෙම ලොන්ච් කරන්න දෙන්නේ නැහැ. මොකද ඒවට රූල්ස් වෙනවා, රෙගුලේෂන්ස් වෙනවා, ඒවා පාස් වෙන්න ඕන. ඒ වගේම ඒවා කියන්නේ මොකක් හරි රීසන් එකක් තියෙනවා සැටලයිට් එකක් එළියට දාන්න. ඒව දාත්ති එතකොට ඒ මොක් ගවර්නින් බොඩිස් වෙනවා. ඒ ගවර්නින් බොඩිස් වලින් ඒගොල්ලන්ට මොකක් හරි දෙනවා, මෙන්න මේ පාත් එකේ තමයි ඔයගොල්ලන්ගේ සැටලයිට් එක තියෙන්නේ. ඒක දෙද්දී ඉතින් හසිත ඒවා චෙක් කරලා බලලා දෙන්නේ මේවා කියන්නේ අනිත් සැටලයිට්ස් වල එක කොලයිඩ් නොවෙන්න, කිසිම එකට හානියක් නොවෙන්න සහ එහෙම හැම එකම වගේ චෙක් කරලා තියෙන්නේ. නමුත් දැන් මෙතන වෙලා දැන් මේ වගේ දේවල් කොච්චර චෙක් කරලා තිබ්බත් අපිට සැටලයිට් එකක කියන පාත් එක කියන්නේ ඒක කොන්ස්ටන්ට් නැහැ, ඒක යම් යම් හේතුන් මත වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම හසිත දැන් අපිට දැන් මේ වෙච්ච සිද්ධිය නිසා ඉස්සරහට මේකලෝ බලලා තියෙනවා දැන්ට තියෙන සැටලයිට් සහ ඒ අපි හැමදේම මොන හරි කරලා ඒගොල්ලන්ගේ සිස්ටම් එක අලුත් සිස්ටම් එකක් හදලා ඉස්සරහට මේ තියෙන මේ ට්‍රජෙක්ටරි සහ පාත්ස් බලලා මේ වගේ ඒවා ආපහු කියන්නේ වළක්වා ගන්න ක්‍රම දැන් බලාගෙන යනවා, අලුත් සිස්ටම් එකක් හදාගෙන යනවා.
දැන් සැටලයිට්ස් ගැන මේ අපි ගත්තොත් එහෙනම් පළවෙනි සැටලයිට් එක 1957 ආපු ස්පුට්නික් එක. ඒක ගත්තොත් එහෙම ඒක ඇත්තට මාස 3යි උඩුගුණේ තියන්න හම්බුනේ කඩාගෙන වැටුණා. දැන් ඒ වගේ අපි ගත්තොත් එහෙම පළවෙනි සැටලයිට් එකේ ඉඳලම සයන්ටිස්ට්ලා ප්ලෑන් කරලා තියෙනවා දැන් මේ 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 සැටලයිට්ස් දිගටම කොහොමද අහසේ තියාගන්නේ, ඒ වගේ කියන්නේ මේ සැටලයිට්ස් වල ගමන් මාර්ගයේ මොනවා හරි වෙනස් වෙයිද, මේ ඒ වගේ වෙන බලපෑමක් ආවොත් කොහොමද ආ සැටලයිට්ස් මේ හරි මාර්ගයට ගන්න, ඒ වගේ ක්‍රම ගැන රිසර්ච් 1950 ගණන් වල ඉඳන්ම තිබිලා තියෙනවා. දැන් අනුරාධ මේ මොනවද මේ දැන් අද කාලේ සැටලයිට් එකකට දැන් අපි ගත්තොත් එහෙම රෂියන් සැටලයිට් එක මම හිතන්නේ පරණ සැටලයිට් එක මට හිතන හැටියට මොකද්ද දැන් මේ දැන් මේ හැපිච්ච සැටලයිට් දෙකේ මුකුත් එහෙම ක්‍රමයක් තිබුණ නැත්ද? ඒ කියන්නේ මේක මොකක් හරි මේ සැටලයිට් හදන කට්ටියගේ නිෂ්පාදන සමාගමෙන් කරපු වැරද්දක්ද?
ඕහසිත මම හිතන්නේ ඇත්තටම ඒක ඒ කාලයත් එක්ක සිද්ධ වෙච්ච වෙනසක්. ඒ කියන්නේ රුසියානු සැටලයිට් එක ගොඩක් පරණ එකක්. ඉතින් ඒකේ ඒ අවශ්‍ය තාක්ෂණික අලුත් තාක්ෂණික ක්‍රම නැහැ. එහෙම ප්‍රශ්නයක් තිබුණා. ඒ වගේම අපි ගත්තොත් අලුත් අනික් ඇමරිකානු සැටලයිට් එක ඉරිඩියම් කියන ආයතනේ, ඉරිඩියම් කියන්නේ ලෝකේ තියෙන ප්‍රබලතම කමියුනිකේෂන් සැටලයිට්ස් නිපදවන ආයතනයක්. ඒගොල්ලන්ගේ දැනට මේ වෙනකොට සැටලයිට්ස් 60ක් 70ක් වගේ විශාල ප්‍රමාණයක් ලෝකේ වැහෙන විදිහට, කියන්නේ මුළු ලෝකෙ පුරාම වගේ ආවරණය වෙන පරිදි ඕබිට් කරලා තිනවා දැනට. හසිත දැන් මේ මේවා මේ විදිහට මේ ඕබිට් වෙනවා. දැන් ඕබිට් වෙන සැටලයිට්ස් අපි සදහටම මේ එකම කක්ෂයේ කවදාවත්, කියන්නේ ඒක ඕබිට් කරපු දවස් ඉඳලා සදහටම එකම කක්ෂයක කවදාවත් යන්නේ නැහැ. ඒ කක්ෂය කලින් කලට වෙනස් වෙනවා. වෙනස් වෙන්න හේතු තියෙනවා. විශේෂයෙන් චන්ද්‍රයාගේ බලපෑම වෙන්න පුළුවන් සහ වෙනත් ආකාශ, ඒ කියන්නේ අභ්‍යවකාශයේ තියෙන වෙනත් චන්ද්‍රිකාවල හෝ ඒ වගේ බලපෑම් වෙන්න පුළුවන්. මේ ඕබිට්ස් නිතරම වෙනස් වෙනවා. විශේෂයෙන්ම අන්තර්ජාතික අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් පවා නිතරම ඕබිට් එක වෙනස් වෙනවා. එතකොට කරන්නේ අපේ ග්‍රවුන්ඩ්, ඒ කියන්නේ අපේ පෘථිවියේන කන්ට්‍රෝල් රූම් එකත් එක්ක ඒගොල්ලෝ කමියුනිකේට් කරලා මේ ඔබ්ජෙක්ට් සැටලයිට්ස් වේවා ස්පේස් ස්ටේෂන්ස් වේවා මේවා නිවැරදි ඕබිට් එකේ නැවතත් ස්ථාපනය කරනවා. දැන් මේ මෙහෙම කරන්න ඒ සැටලයිට්ස් වල තියෙනවා අපි කියනවා මෙනුවරින් සිස්ටම්ස් කියලා. මේ මෙනුවරින් සිස්ටම්ස් වලින් තමයි කරන්නේ. දැන් මේ පෙබ්‍රවාරි 10 වෙනිදා වෙච්ච සිද්ධියේදී මේ රුසියාවේ සැටලයිට් එකේ ඒ කියන විදිහේ මෙනුවරින් සිස්ටම්ස් මුකුත් නැහැ. ඒකට හේතුව විදිහට ඇත්තටම ඒගොල්ලෝ පෙන්නන්නේ මේ සැටලයිට් එක ගොඩක් පරණයි. ඇත්තටම කිව්වොත් ඒ සැටලයිට් එක යූස් කරන්නේ නැහැ. කියන්නේ ඩෙඩ් සැටලයිට් එකක්. ඩෙඩ් සැටලයිට් එකක් තමයි මේ විදිහට ගැටලා තියෙන්නේ වැඩ කරන, කියන්නේ ෆන්ක්ෂන් වෙන කමියුනිකේෂන් සැටලයිට් එකක් එක්ක.
සැටලයිට් ඔබිට්ස් ගැන කතා කරද්දී ප්‍රධාන වශයෙන් අපිට ගන්න පුළුවන් සැටලයිට් මේ ඔබිට්ස් වර්ග ප්‍රධානම වර්ග දෙකයි තියෙන්නේ. අර අපි දැන් ඔය හැපිච්ච සැටලයිට් දෙකම මම හිතන්නේ ලෝවර් ඔබිට් සැටලයිට්ස් දෙකක්. ඒ කියන්නේ ඒ ලෝවර් ඔබිට් සැටලයිට් සාමාන්‍ය සමකයට සමාන්තර වගේ එහෙම ගමන් කරන කක්ෂ තියෙනවා. ඊළඟට මේ පෘථිවියේ උත්තර හා දක්ෂිණ ද්‍රව ආවරණය වෙන පෝල ඇක්සිස් එක අපි කියනවා පෝල ඔබිටින් සැටලයිට්ස් ගන්න පුළුවන්. ඊට අමතරව සමකයට පොඩ්ඩක් ආනතව යන සැටලයිට්ස් තියෙනවා. දැන් මේ සැටලයිට්ස් වලට අමතරව අපිට විශේෂයෙන්ම ශ්‍රී ලාංකිකයන්ට විශේෂත්වයක් තියෙනවා. මොකද මේ ගොඩක් අය අහලා ඇති සැටලයිට් වර්ගයක් තියෙනවා ජියෝ ස්ටේෂනරි සැටලයිට්ස්. ඒ කියන්නේ පෘථුවියේ යම් කිසි ස්ථානයක් ඉලක්ක කරගෙන පෘථුවිය සමග ගමන් කරන සැටලයිට්ස්. මේ ජියෝ ස්ටේෂනරි ඕබිට් එක ගැන ගත්තොත් එහෙම ඒක ඇත්තම තිලින ලංකාවේ අයටත් විශේෂ වැදගත්කමක් තියෙනවා නේද?
ඔව් හසිත. ඇත්තටම දැන් ජියෝ ස්ටේෂනරි සැටලයිට් එකේ අයිඩියා එක මුලින්ම එළියට දැම්මේ ශ්‍රීමත් ආසස්සී ක්ලාක් මහතා. ඒක 1945 වයලස් වර්ල්ඩ් කියන මැගසින් එක හරහා තමයි එළියට දැම්මේ. ඉතින් මේක ලංකාවේ අපිටත් වැදගත් වෙනවා සෑහෙන. මොකද එතුමා ලංකාවේ පුරවැසියෙක් වශයෙන් මෙහි සෑහෙන කාලයක් ජීවත් වුණා. ඒක තමයි අපිට මහිතන් ලංකාවේ අපි හැමෝම ඒ ගැන ආඩම්බර විය යුතුයි. ලංකාවේ හිටපු පුද්ගලයෙක් තමයි මේ තියරි එක මුලින්ම එළියට දැම්මේ කියලා.
ලංකාව ගත්තොත් එහෙම දැනට ලංකාව සතුව නෑ එක සැටලයිට් එකක්වත්. හැබැයි දැන් අපිට වාසනාවකට වගේ අහන්න ලැබිලා තියෙනවා අලුත් සැටලයිට් එකක් ලංකාවෙන් උඩුගුණට යවන්න අදහසක් තියෙනවා කියලා. මොකද්ද තිලින මේ කතාව ඇත්තද? මෙහෙම ඇත්තරම ලංකාවෙන් සැටලයිට් එකක් යවන්න ඉන්නවද? මොනවද ඒ ගැන විස්තර කිව්වොත් එහෙම?
ඔහොසිද දැන් අපි මේ පහුගිය අවුරුදු දෙකකට විතර කලින් ශ්‍රීමත් ආසස්සී ක්ලාක් මහතාන්ගේ 90 වෙනි උපන්දිනය හැමෝම අපි සැමරුවා. එම උපන්දින උත්සවයේදී අපේ ලංකාවේ ජනාධිපතිතුමා ප්‍රකාශ කරා ලංකාවෙන් පළවෙනියට සැටලයිට් එකක් යවලා එම සැටලයිට් එක එතුමාගේ එතුමාට කරන ගෞරවයක් වශයෙන් එතුමාගේ නමින් මේ ලෝන්ච් කරනවා කියලා. ඉතින් අපි දකින්න ඇති පහුගිය මාසය මේ පහුගිය දවස් ටික තුළ හැමතැනම පත්තරවල සහ අපි හැමතැනම ටීවී එකේ දැක්කා ලංකාවෙන් අපි හිතන් ඉන්න මේ පත්තරවල ගියා මේ ලංකාවෙන් පළවෙනි සැටලයිට් එකක් ලෝන්ච් කරන්න ලෑස්ති වෙනවා. මේක ඇවිල්ලා ලෝත් ඕබිට් සැටලයිට් එකක්. දැන් මේ අපෙන් යවන්න පළවෙනි සැටලයිට් එක මං කලින් ප්‍රකාශ කරා වගේ හස්සිත ඒක කියලා තියෙනවා ශ්‍රීමත් ආතසි ක්ලාක් සැටලයිට් එක වශයෙන් නම් කරනවා කියලා. මේක මං හිතන්නේ මූලික වෙලා කටයුතු කරන්නේ ශ්‍රී ලංකා ටෙලිකමියුනිකේෂන් රෙගුලේටරි කමිෂන් එකෙන්. ඇත්තරම මේ සැටලයිට් එකේ හස්සිත ගාන බැලුවොත් එහෙම US$20 million වගේ යන්නේ.
මේ වගේ ඇත්තරම මේ වගේ ලොකු ගානක් පුළුවන්ද ලංකාව වගේ රටකට දරා ගන්න? ඕකේ මේ ඔය සැටලයිට් එකේ තියෙන ඇත්තරම තාක්ෂණික පැත්තත් ඔක්කොම ලංකාවෙන්ද කරන්නේ?
ඇත්තටම හසිත මෙහෙමයි, ලංකාව වගේ රටකට තාම බෑ තනියෙන් මේ වගේ වැඩ කරන්න. මොකද එකක් තමයි අපිට මේ වගේ මුදලක් වැය කරන්න බෑ, සහ අපිට එච්චරම තාම ටෙක්නොලොජි එකක් නැහැ. ඒක නිසා අපි ඇත්ත ගොඩක් වටපිටාවේ අපේ ඉන්න රටවල් වලින් සහ නොයෙකුත් ආයතන වලින් උදව් ඇතුළව තමයි මේකෙන් අපි තනිකර කරන්නේ.
දැන් මේ සැටලයිට් එක යවන එකේ හොඳ පැත්ත නරක පැත්ත ඒ වගේ ගොඩක් ලොකු ආගියුමෙන්ට් එකක් මේ දවස්වල යනවා. ඇත්තරම තිලින මේ අපිට මොකද්ද මේකෙන් ලැබෙන අන්තිමට අපි කියන අර ෆයිනල් රිසල්ට් එක මොකද්ද? අපිට මේකෙන් අපේ මොකද්ද අරමුණ? මොකද්ද මේකෙන් අපිට ලැබෙන්නේ? මොන වගේ දෙයකටද මේක පාවිච්චි කරන්න පුළුවන්?
හසිත දැන් මෙහෙමයි, රටක කොච්චර ප්‍රශ්න තිබ්බත් අපි සාමාන්‍යයෙන් සයන්ස් කියන පැත්තට මොනම රටක් අනිවාර්යෙන් යොමු වෙනවා. මොකද රටක් දියුණු වෙනවා ඇත්තටම රටේ සයන්ස් දියුණු වෙනවා නම්. ඉතින් මේ සැටලයිට් එකෙන් ඒගොල්ලෝ හිතනවා දැන් අපේ ලංකාවේ දැන්ට තියෙන නොක්ටිකල් මයිල්ස් ඇවිල්ලා 200ක්, ඒ කියන්නේ මුහුදු සීමාව ඇවිල්ලා 200 මයිල්ස් තමයි තියෙන්නේ. ඒක එක්ස්ටෙන්ඩ් කරනවා 800 මයිල්ස් වෙනකන්. ඉතින් ඒවා මොනිටර් කරන්නයි තව ටෙරිටෝරියල් සහ නොයෙකුතුර ඇග්‍රිකල්චර් වගේ දේවල් වලට සහ ඔය මුහුදේ මාළු ඉන්න තැන් ඒ වගේ වැඩ වලට තමයි මේ පාවිච්චි කරන්න හිතාගෙන ඉන්නේ. ඒ වගේම හසිත මේක වෙද සහ අපි දන්නවා හැමෝම දන්න සුනාමි වෝනින් සහ ඒ හැම දෙයක්ම අඩංගු සැටලයිට් එකක් තමයි මේක. තව දෙයක් දැන් මේ සැටලයිට් එක ගැන කතා කරගෙන යන අතරතුරම ඒකලම් ප්‍රකාශ කළ තිනවා දෙවෙනි සැටලයිට් එකකුත් ලංකාවෙන් දැන් මේම සැටලයිට් එක යවලා අවුරුදු දෙකක් ඇතුළත දෙවෙනි සැටලයිට් එකකුත් යවන්න හිතාගෙන ඉන්නවා. ඒක හසිත ඇවිල්ලා ජියෝ ස්ටේෂන් සැටලයිට් එකක්. දැන් මේ පළවෙනි එක ඇවිල්ලා LEO සැටලයිට් එකක්, ඒ කියන්නේ low earth orbit එකක්. දෙවෙනි එක ඇවිල්ලා ජියෝ ස්ටේෂන් එකක්. ඒක හැබැයි ඒ ජියෝ ස්ටේෂන් සැටලයිට් එකේ කොස්ට් එක ඇවිල්ලා දාලා තියෙන්නේ $100 million කියලා. ඒක සෑහෙන වැඩි, කියන්නේ මේ වගේ කීප ගුණයක්.
ඔව් ඇත්තරම මේ කොස්ට් එක වැඩි වෙන්න ඕනේ. මොකද ජියෝ ස්ටේෂනරි සැටලයිට් එකක් සාමාන්‍යයෙන් පොළවේ ඉඳන් කිලෝමීටර් 36,000ක් වගේ උඩින් තමයි යන්නේ, කක්ෂගත කරන්න ඕනේ. ඒක නිසා අනිවාර්යයෙන්ම මේ වගේ අධික රොකට් පවර් එකක් ඕනේ. ඒක නිසා මේ වගේ ලොකු කොස්ට් එකක් අපිට දරන්න වෙනවා.
ඔව් ඒ වගේම හසිත මම හිතන්නේ අපි අසන්නන්නට මේ ගැන වැඩිපුර අපිටත් විස්තර හම්බෙන හැටියට අපි ඉස්සරහා එපිසෝඩ්ස් වලදී ගෙනෙමු නේද?
ඔව් ඇත්තම මේ සැටලයිට්ස් එක දැන් එන අවුරුද්දේ වගේ, කියන්නේ මේ ළඟදී මෑත කාලෙක මේ උඩුගොනට ඇදියොත් එහෙම අපි අනිවාර්යයෙන්ම ඒක වෙනුවෙන්ම පොඩ්කාස්ට් එකක් කරමු. අපි එකතු කරගන්න පුළුවන් හැම විස්තරම අලුතෙන් මොනවාද මේකේ තාක්ෂණික පැත්ත. ඇත්තම අපිට තාම එලි කළා නෑ රජයෙන් මොකද්ද හරියටම මේකේ තාක්ෂණික ප්ලෑන් එක මොකද්ද, කවුද මේකට සහභාගි වෙන්නේ. ලෝක රටවල් ගොඩක කම්පනීස් ගොඩාක් තියෙනවා මේ සැටලයිට්ස් දැන් හදන. අපි තාම දන්නේ නෑ මොන කම්පැනි එකද මේක බාර දෙන්නේ. ඒ විස්තර දන්නේ නෑ. ඒ විස්තර දැනගත්ත වහාම අපි තවත් පොඩ්කාස්ට් එකකින් මේ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දිනේ ස්කයිල්කේ පොඩ්කාස්ට් එක මෙතනින් අවසන් කරනවා. ඔයාලට අපිට ෆීඩ්බැක් කරන්න පුළුවන්, අපිට ඊමේල් කරන්න. ඔයාලා අපි කතා කරන්න ඕන කියලා හිතන මොන හරි ටොපික් එකක් තියෙනවා නම් ඒ ගැන අපිට කියන්න. අපිට තව මොන හරි ඉම්ප්‍රූව් කරගන්න දේවල් තියෙනවා නම්, අපේ වැරදි තියෙනවා නම් අපිට කියලවන්න. ඉස්සරහටත් අපේ පොඩ්කාස්ට් එක ඔකටිය දිගටම අපිත් එක්ක රැඳිලා ඉති කියලා බලාපොරොත්තු වෙනවා. එහෙනම් තව දවසක ස්කයිල්කේ පොඩ්කාස්ට් එකක් එක්ක හම්බ වෙමු.